SBS Radio.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
අපි එහෙමනම් දැන් වෙලාව ලබා ගනිමු ශ්‍රී ලංකාවේ මේ වෙනකොට පවතින දේශපාලනික තත්ත්වය පිළිබඳව තොරතුරු විග්‍රහය සඳහා සුපුරුදු පරිදි සතියේ දේශපාලනික පුවත් විග්‍රහය. ශ්‍රී ලංකාවේ සිට මේ අවස්ථාවේදී සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල සුපුරුදු ලෙසින් අපත් සමග එකතු වන්නට. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලුක්ෂි.
මුලින්ම අපි අවධානය යොමු කරමු පසුගිය සිකුරාදා පැවැත්වුණු LPTA ප්‍රාදේශීය සභා ඡන්දය පිළිබඳව. මොකද LPTA ප්‍රාදේශීය සභා ඡන්දයටත් කලින් සිටන් මේක ඉදිරි ජනාධිපතිවරණය සඳහා යම් කිසි වූ ප්‍රතිබිම්බයක් ලබා දෙන ඉඟියක් ලබා දෙන ඡන්දයක් විය හැකි බවට බොහෝ දෙනෙකු අනාවැකි පළ කරමින් තිබුණ නිසා ඇතැම් වෙලාවට අපේ ආදරණීය ශ්‍රාවකයන් මේ සම්බන්ධව තොරතුරු දන්නවත් ඇති, එසේ නොදන්නා ආ සිටිනටත් පුළුවන්. මේ හැමෝගෙම දැනගැනීම උදෙසා සමස්ත වශයෙන් ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලයත් මේ ඡන්ද ප්‍රතිඵලයේ ලැබුණු ප්‍රතිඵලය හරහා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ දේශපාලනික ක්ෂේත්‍රය තුළ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව පළවන ඉඟි පිළිබඳවත් සමාලෝචනය කෙදිනට අද වැඩසටහන ආරම්භයේදීම මා සූදානම් මනෝජ්. කොහොමද අපිට ඒ සම්බන්ධව ඔබට තොරතුරු වාර්තා කරන්න ඉඩකඩ ලැබෙන මේ අවස්ථාව වෙනකොට?
LPTA ප්‍රාදේශ සභා ඡන්ද විමසීම පැවැත්වුණා. එය ජනාධිපතිවරණයට සහ එහි ප්‍රතිඵලය විග්‍රහ කරගන්න තියෙන අවස්ථාවක් හැටියට තමයි දේශපාලන පක්ෂ හැදින්නුවේ. අපි දැක්කා සියලු දේශපාලන පක්ෂ යම් උත්සාහයන් යොදනවා මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න. කොමනත් අවසාන ප්‍රතිඵලය අනුව LPTA ප්‍රාදේශ සභා බල ප්‍රදේශය තුළ තිබෙන ඡන්ද කොට්ටාස 17ම ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකියාව ලැබෙන ඔවුන් 56.31% ඡන්ද ප්‍රතිශතයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට තනි පක්ෂයක් විදිහට ලබාගෙන කොටස 17ම ජයග්‍රහණය කරනවා. එතකොට මෙවර අලුත් මැතිවරණ ක්‍රමයට ඡන්දය පැවැත්වුණේ පළාත් පාලන මැතිවරණය කොටස සහ සමානුපාතික මිශ්‍ර ක්‍රමයට. කොටස 17ම ජයග්‍රහණය කිරීමත් එක්ක කොටස 17ම නියෝජිතයින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පත් වෙනවා. සමානුපාතික ක්‍රමයට තමයි සෙසු අපේක්ෂකින් 12 දෙනා තෝරා ගැනීම සිද්ධ වන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ලබාගත්තු ඡන්ද 10113 ප්‍රතිශතයක් උදේට 24.37% മന്ത്രി ආසන 7ක් හිමි වෙනවා. එක්සත් ජනතා නිදහස් සංධානය ඡන්ද 5273ක් ලබා ගන්නවා, ප්‍රතිශතය 12.7%. ඔවුන්ට മന്ത്രി ආසන 3ක් හිමි වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ 5.86% ප්‍රතිශතයක් සමග ඡන්ද 2435ක් ලබා ගනිමින් ඔවුන්ට മന്ത്രി ආසන 2ක් හිමි වෙනවා. ඉතින් ඒ අනුව ගත්විට මීට පෙර 2011 වසරේ තමයි පළාත් පාලන මැතිවරණ LPTA ප්‍රාදේශ සභා බල ප්‍රදේශයේ පැවැත්ුණේ. දැන් මේ කියන විදිහට පොදු ජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙකම කලින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදිහට තරග වැදින ඔවුන් ඡන්ද 19954ක් ලබා ගන්නේ. ඒක 58.54%. මෙවර මේ කණ්ඩායම් දෙකම එකතු වෙලා 69%කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නවා. එක්සත් ජාතික පක්ෂයේ පසුගිය වතාවට වඩා ඡන්ද 314ක අඩු වීමක් තිබෙනවා. 2011 වුරුද්දේ 30.59 ඔවුන්ගේ ප්‍රතිශතය මෙවර 24.37% බවට පත් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ 2011 වුරුද්දේ ඡන්ද 1100යි ලබාගෙන ඔවුන් යම් වර්ධනයක් එක්ක 2435ක් ලබා ගන්නවා. විශේෂත්වය වන්නේ මේ උද්‍යෝගයත් එක්ක LPTA ප්‍රාදේශ සභාවේ ලියාපදිං ඡන්ද සංඛ්‍යාව තිබුණා 53338ක්, 75% ඡන්දේ ප්‍රකාශ කළා. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රාදේශ සභාව ජයග්‍රහණය කළා. ඔබත් යෝවාගේ ජනාධිපතිවරණයට යම් හැඩයක් ලබා ගන්න මේ ඡන්දය පාවිච්චි කරන්න ඕන කියන කාරණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙන් සඳහන් කළා. ඔවුන් ඒ අභිමානයේ සමරනවා. ආසන 17ම ජයග්‍රහණය කිරීම, එක්සත් ජනතා නිදහස් සන්ධානය 169 කියන ප්‍රතිශතයට එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය වෙනුවෙන් තමන් එක්කාසු වීම වැදගත් වුණා කියන අදහස කියද්දී එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේක ජනාධිපතිවරණයට තරම් බලපාන තත්වයක් නෙවෙයි කියලා. ඒකට හේතුව විදිහට ඔවුන් ගන්නේ පසුගිය වතාවේ 2015 වුරුද්දේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරත් එක්සත් ජාතික පෙරමුණ රජය ගාල්ල දිස්ත්‍රික්කයේම ඡන්ද 80,000 විතර පරාජයට පත් වෙනවා. බෙන්තර LPTA ආසනයේ මේ LPTA ප්‍රාදේශ සභාවට උන් පරාජයට පත් වුණා. නමුත් රට දිනුවා. ඒ හින්දා මේකේ තරම් ජනාධිපතිවරණ ඉලක්ක කර ගන්න ඕන මැතිවරණයක් නෙමෙයි කියලා ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් හඳුන්වනවා. ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් ඔවුන් කියන්නේ ඔවුන් ඡන්ද 1100 2435කට වැඩි වුණා. ඔවුන්ට යම් වර්ධනයක් තිබුණත් පක්ෂයක් විදිහට ඔවුනුත් කියන්නේ මේ LPTA ප්‍රාදේශ සභා ඡන්දය සමස්ත ජනාධිපතිවරණයේ පිළිබිඹුවක් නෙවෙයි, ඒ ප්‍රතිඵලය ජනාධිපතිවරණට ඇඳා ගත යුතු නෑ කියලා. කොහොමනම් තවමත් ඒ පක්ෂ ජයග්‍රහණය සමරමින් ඉන්නේ. එක්සත් ජාතික පක්ෂය මේ ජයග්‍රහණය ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බල නොපාන බව ඒත්තු ගන්නමින් ඉන්නේ මේ වන විට.
හොඳයි, දැන් ඉදිරි ජනාධිපතිවරණයේ ඉලක්ක කරගෙන අපි දකිනවා ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෙනවා අනෙකුත් අතුරු පක්ෂ, විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ ඒ අපේක්ෂකීන්ට සහයෝගය ලබා දීමේ පරමාර්ථය මූලික කරගෙන මෙහිදී අපි දකිනවා යම් යම් ඒ අතුරු පක්ෂ ප්‍රධාන පක්ෂ සමග එකතු වීමේදී යම් යම් එකඟතාවලට ගිවිසුම් වලට එළඹෙන ආකාරයත් මේ තත්වය වඩාත් අලුතුනා මේ ගෙවිල ගිය සතියේදී ලංකා කම්කරු කොංග්‍රසය සහයෝගය පළ කරන්නට තීරණය කළ තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතාට මේකත් සුවිශේෂී අවස්ථාවක්. වතුකරේ දෙමළ ජනතාවගේ ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන බවට ප්‍රබල ඉඟියක් මේක. මේ ප්‍රවෘත්තියත් සමගම ශ්‍රී ලංකාවේ දේශපාලනයේ මේ අනිකුත් පක්ෂ ප්‍රධාන පක්ෂ සමග ප්‍රධාන අපේක්ෂකයන් සමග එකතු වීම හා සම්බන්ධව තියෙන කතිකාවතත් ලංකා කම්කරු කොංග්‍රසයේ මේ තීරණය හා සම්බන්ධව මේ වෙනකොට පවතින දේශපාලනික කතිකාවත පිළිබඳවත් ඔබෙන් දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, දැන් ලංකා කම්කරු කොංග්‍රසයේ ඊයේ ප්‍රසිද්ධිය සඳහන් කළා වුන් පක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්දය ප්‍රකාශ කරනවා කියලා. මීට පෙර ලංකා කම්කරු කොංග්‍රසයේ තිබුණු ශක්තියම මේ වන විට ලංකා කම්කරු කොංග්‍රසයට නැහැ. අපි දන්නවා පළනි දිගම්බරම් අමාත්‍යවරයා කම්කරු කොංග්‍රසය කඩාගෙන ගිහිල්ලා අලුත් දේශපාල ව්‍යාපාරයක් නිර්මාණය කරලා තියෙන ඔහු වර්තමානයේ කැබිනට් අමාත්‍යවරේ. ඒත් එක්කම වී රාජකෘෂ්ණන් ඇමතිවරයා, ඔහුත් වතුකරය සහ ඒ ප්‍රදේශ නියෝජනය කරන නායකයෙක්, ඔහුත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉන්නේ. ලංකා කම්කරු කොංග්‍රසය යටතේ යම් ඡන්ද පදරමක් අරුමුගම් තොණ්ඩමන් හිටපු අමාත්‍යවරයාටත් තිබෙනවා. ඉතින් තනි පක්ෂයක් විදිහට ලංකා කම්කරු කොංග්‍රසය ඔවුන්ගේ විධායක සභාව ගත්තු තීරණයක් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කියලා තොණ්ඩමන් මෙතුමා ඊයේ කිව්වා. ඔවුන් මේ සහයෝගය ජනාධිපතිවරණ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලබා දෙනවා. ඔවුන්ගේ ප්‍රශ්න 32ක්, ඔවුන්ගේ ගැටලු 32ක් ප්‍රධාන අපේක්ෂකයන් ඉදිරිපත් කළා. ඒ සඳහා සාධනීය පිළිතුරක් ලබා දුන්නු පක්ෂයේ විදිහට, කණ්ඩායම විදිහට, අපේක්ෂකයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඔවුන් පක්ෂයක් විදිහට සහයෝගය ලබා දෙනවා කියලා ඊයේ දිනේ නිල වශයෙන් සඳහන් කළා. මේ තීරණේ සති කිහිපයක් ඇදියේදී තිබුණු තීරණයක්, නමුත් ඊයේ දිනේ අවසාන තීන්දුව ඔවුන් ගත්තා.
ඔව්, ඒත් සමගම ඇතැම් ජනාධිපතිවරණ අපේක්ෂකවරුන්, විශේෂයෙන්ම ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂකවරුන් විදිහට මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙන අය මේ වගේ ප්‍රධාන පක්ෂවලට සහයෝගය ලබා දෙනවා අය කියන ආරංචි දේශපාලක්ෂයන් පවසන ප්‍රකාශ, මේ තුළින් යම් මුණුසුම් කතාබහ නිර්මාණය වෙමින් තියෙනවා අපි දකිනවා. ඒ අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්නවා නගිනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLA හිස්පුල්ලා මහතා, මේ වෙනකොට ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඔහුගේ සහයෝගය කාටද කියන ප්‍රශ්නය පිළිබඳව මතිමතාන්තර අපිට නොයෙකුත් විදිහෙන් ඇහෙනවා මනෝජ්. මේක මේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දෙයි කියලා ආරංචියක් එනවා, තවත් විටක ආරංචියක් එනවා ඔහු ස්වාධීනව මේ වෙනකොට හිටියට ජනාධිපතිවරණයේදී යම් ප්‍රබල පක්ෂයක් සමග සිට ගැනීමට බලාපොරොත්තු වෙන සිටිනවා කියලා. මොකක්ද මේ සම්බන්ධව තියෙන ඇත්ත වාතාවරණය ලංකාවේ?
ඔව්, නගරීය හිටපු ආණ්ඩුකාර MLA හිස්බුල්ලා කියලා කියන්නේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයත් එක්ක ඔහු යම් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණා. මරකලපෝ ශරියා විශ්වවිද්‍යාලය මේ වගේ කාරණායක පාස්කු ප්‍රහාරයෙන් පස්සේ දිනේ විදේශීය ව්‍යාපාරිකයින් සමග පාසිකුඩා ප්‍රදේශයේ සිද්ධ කරපු සාකච්ඡා, මේ වගේ කාරණාත් එක්ක ඔහු යම් ආකාරයකින් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණා. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමග එක්ව කටයුතු කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ හිටියා. ඒ අතරින් ලාස් වෙලා ගිහිල්ලා තමයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර දුරේ ඔහුට හිමි වුණේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණත් එක්ක එක්කාසු වෙන ගත් තීරණයත් එක්ක හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයාත් පොදු ජන පෙරමුණේ ඡන්දගුරුට එක්කාසු කරගන්න ස්විදිසා නායක හිටපු ඇමතිවරයා යම් ඒ පිළිබඳව අදහස් දැක්වීමක් කරා. මාධ්‍ය හමුවකදී කිව්වේ මේ ජනාධිපතිවරණ තරග කරන හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා ලබා ගන්නා ඡන්දත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට හිමි වෙනවා කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් මුලින්ම ට්විටර් පණිවිඩයක් පහුගිය 12 වෙනිදා නාමල් රාජපක්ෂ සිද්ධ කරලා තිබුණා. ඔහු කිව්වේ වෙනත් කිසිදු ජනාධිපති අපේක්ෂකයෙක් දේශපාලන ගිවිසුමක් ඇති කරගෙන නැහැ. ඒ කියන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කරන ඒ වගේ ගිවිසුම් වලට එන්න කිසිදු අවශ්‍යතාවයකුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නැහැ කියලා නාමල් රාජපක්ෂ මහත්මයා ට්විටර් පණිවිඩයක් යොමු කරලා තිබුණා. ඊයේ දවසේ අපි දැක්කා ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයක් දැල සලහප්පෙරුම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකවරයාගේ සම මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට ගෝඨාභය මේ ඩල සලාපරෝ මාත්මය මාධ්‍යයට පණිවිඩයක් නිකුත් කරලා තිබෙනවා මේ පිළිබඳව කියලා. එහෙම සහාය ලබා ගැනීම උත්සාහයක් නැහැ කියලා. ඒ අනුව රෙස්බිර සනායක මහත්මයා මාධ්‍ය හමුවේ දක්වපු අදහසට ප්‍රතිවිරුද්ධ අදහස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ශ්වයෙන් දක්වමින් ඉන්න ඔයගේ මේ රෙස්බිර සනායක මහත්මයා තිබුණු මාධ්‍ය හමුවකදී හොකියෝ කියපු ප්‍රකාශයක් යම් ආකාරයකින් සමාජ මාධ්‍ය වැරදි විදිහකට උපුටාගෙන තිබුණා කියන අදහසක් ඊයේ ඔහු මාධ්‍ය හමුවකදී රෙස්බිර සනායකට ප්‍රමිතිවරය සනාහන් කරලා තිබුණා දිල්ලුක්ෂේ.
ඔව්, ඒත් එක්කම තවත් කුතුහලයක් ඇතිවන කාරණාවක් තමයි දැන් මේ TN එක මොකද්ද කරන්නේ මේ ජනාධිපතිවරණයේද කියලා. දැන් පහුගිය කාලවකවානුවලදී අපි දැක්කා TNA පක්ෂයේ මේ ප්‍රධාන පෙළේ තීරණාත්මක පක්ෂයක් බවට පත් වෙනවා ජනතා ඡන්දය ලබා ගැනීමදී, විශේෂයෙන්ම සුළු ජාතික ඡන්ද ලබා ගැනීම පිළිබඳව කතා බහ කරද්දී. දැන් මේවර TNA කේ ඉරණම මොකක්ද?
ඔව්, ඔහු තාමත් TNA එක දෙමළ ජාතික සම්දානයේ අවසන් තීරණයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරලා නැහැ. යාපනයේදී අපි දැක්ක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජීත් ප්‍රේමදාස ඇමතිවරයාත් එක්ක සුමන් තිරණ මන්ත්‍රීවරයා, ඊට එක්කව සම්බන්ධන් මන්ත්‍රීවරයා සාකච්ඡාවක නිරත වෙනවා මීට කලින්. දැන් ඔවුන් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකවරයා සමගත් සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දෙමළ ජනතාවට තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන්, ඔවුන්ගේ බලාපොරොත්තු සම්බන්ධයෙන් මේ ප්‍රධාන අපේක්ෂකයන්ට තමන්ගේ මතය, තමන්ගේ අදහස ඉදිරිපත් කරලා ඔවුන් ඊට ලබා දෙන ප්‍රතිචාරත් එක්ක අවසාන වශයෙන් බොහෝ විට මේ සතිය දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිඵලය, එහෙම නැත්නම් ප්‍රතිචාරය කාටද සහයෝගය දක්වන්නේ කියන කාරණේ නිල වශයෙන් කියන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි දෙමළ ජාතික සන්ධානයේ පැත්තෙන් වාර්තා වෙන්නේ දිරුක්ෂි.
ඔය එතකම මේවර ජනාධිපතිවරණයට උතුරු පළාත් සභා හිටපු අමාත්‍යවරයෙකු වන ශිවාජිලිංගම් මහතා ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් මේ ශිවාජිලිංගම් මහතාගේ ඉදිරිපත් වීම පිළිබඳවත් TNA එක ඇතුළෙම යම් යම් අර්බුදකාරී වාතාවරණ ගොඩනැගෙමින් පවතිනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. මොනවද ඔබට මේ සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු මනෝජ්?
ඔව්, ඔහුම මේක නිකන් හිතුවක්කාරකමට කරපු වැඩක් දෝ කියලා තමයි දෙමළ ජාතික සන්ධානයෙන් නැගෙන ප්‍රතිචාරයත් එක්ක වාර්තා වෙන්නේ. කොමුණත් ඔහු ටෙලෝ සංවිධානයේ නියෝජනය කළේ. ඔහු දැන් කියනවා තෙලෝ සංවිධානයේ සීල තනතුරු වලින් තමන් ඉවත් වුණා, තමන් ස්වාධීන අපේක්ෂකෙක් විදිහට තමයි ජනාධිපතිවරුන්ට ඉදිරිපත් වෙන්නේ කියලා. ප්‍රධාන අපේක්ෂකයන්ට සහයෝගය දක්වන්න යම් ආකාරයකින් ගත තීරණයක් කියලාත් සමාජ විවිධ අදහස් මතුවෙමින් තිබෙනවා. ඔහු ඒ චෝදනාවත් ප්‍රතික්ෂේප කරනවා. ඔහු කියන්නේ දෙමළ ජනතාවගේ ගැටලුවලට, ජාතික ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න තමයි තමන් මෙවර ජනාධිපතිවරුන්ට ඉදිරිපත් වෙන්නේ කියලා ශිවාජි ඩෙංගම් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරනවා. ඒ අනුව ඔහු ස්වාධීනව දෙමළ ජනතා නියෝජිතයින්ගෙන් සහ පක්ෂවලින් මිදිලා ජනාධිපතිවරණ තරම් කරන්න අපේක්ෂා කරන බව තමයි ඒ හරහා කියවෙන්නේ.
ඔව්, එතනදී යම් කිසි වාර්තා වීමක් සිදු වෙනවද උතුරු පළාතේ දෙමළ ජනතාව ඔහුට සහයෝගය ලබා දෙන්නට කැමැත්තෙන් සිටිනවා? හෝ උතුරු පළාතේ දෙමළ ජනතාව නියෝජනය කරන යම් යම් දේශපාලනික සංවිධාන ඔහුට සහයෝගය පළ කරන්න මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා කියලා ඒ සම්බන්ධ තොරතුරු වාර්තා වෙනවා?
මේ වන විට ඔහුට ඉදිරිපත් වීමට ඒ කියන්නේ ප්‍රතිරෝධය දැක්වීමක්, හැරෙන්න සහයෝගය ලබා දීමක් පිළිබඳව ප්‍රසිද්ධිය කවුරුත් මතපල කරලා නැහැ. දෙමළ ජනතාවගේ ඡන්ද සම්බන්ධයෙන් ඔහු මීට කලින් උරගා බැලීමක් සිද්ධ කරලත් නැහැ. අපි බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි දැකපු කාර්යය තමයි උතුර නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ වටා උතුරේ ඡන්ද ගොනු වුණා. ඒ ඔවුන් ගන්න මත තීන්දුව తీරනත් එක්ක ඒ ඡන්ද වෙනම ක්‍රියාත්මක වුණා. දැන් මෙවර දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ අතර එකගතා පිළිබඳව ගැටලු තිබෙනවා. මේවා පුපුරා යාම ජනතාව කොයි විදිහටද දකින්නේ කියන කාරණේත් බලන්න තියෙන පළවෙනි මැතිවරණය තමයි ජනාධිපතිවරණය. තාම ශිවාජිලිංගම් මන්ත්‍රීවරයාට හෝ වෙන කණ්ඩායමකට කොයි ආකාරයෙන්ද ඡන්දයෙන් ප්‍රකාශ කරන සූදානම් වෙන්නේ කියන කාරණේ පිළිබඳව අනාවැකි පළ කරන්නත් අමාරු තත්ත්වයක් තියෙන දිරුක්ෂේ.
අපි මීළඟට අවධානය යොමු කරමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් අතර ඇති වුණු එකඟතා පිළිබඳව. දැන් ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වය පිළිබඳව ඇස ගසාගෙන සිටින විදේශගත ශ්‍රී ලාංකේය ජන ප්‍රජාව මේ වෙනකොට අවබෝධයෙන් සිටින්නේ මේ පක්ෂ දෙක එකට එකතු වෙලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දෙන්නට මේ වෙනකොට කැමැත්ත පළ කරලා තියෙනවා කියලා. දැන් මේ එකඟතා ඇති වුණේ කොහොමද? අවබෝධතා ගිවිසුම් සම්බන්ධයෙන් අපිට යම් යම් ආරංචි ලැබෙමින් පැවතුණා මේ එකඟතාව නිල වශයෙන් ඇතිවන්නට කලින්. දැන් අවබෝධතා ගිවිසුම් කීයක් මේ සම්බන්ධයෙන් සූදානම්ව පවතිනවාද? ඒ අවබෝධතා ගිවිසුම් නිල වශයෙන් සම්මත කරගැනීමේ කාර්යාවලිය කොයි කාලෙ වගේ වෙනකොටද සිද්ධ වෙන්න තියෙන්නේ? මේ වගේ තොරතුරු පිළිබඳව කතා බහ කරද්දී මොනවද අලුත්ම තොරතුරු අපිට හැන?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ තීරණය පහුගිය ඉරිදා කියයි කියලා හිටියා, සඳුදා කියයි කියලා හිටියා. නමුත් අඟහරුවාදා තමයි මේ තීරණය ප්‍රකාශයට පත් වුනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා කරවන්න සහයෝගය දැක්විය යුතුයි කියද්දී ඒ තීරණයට පිටුපාන ප්‍රතිවිරුද්ධ තීරණ කිහිපයක් තිබුණා. ඉතින් මේ නිසා පක්ෂයේ ප්‍රධාන ධාරාව සමග තවදුරටත් සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය මත තමයි අවසන් තීරණය අඟහරුවාද වෙන කල් ගියේ. ජනාධිපතිතුමා ආණ්ඩුකාරවරුන් කැඳවලා මේ තීරණය ගැන ඇහුවා. එතන අපි දැක්කා පේෂල ජයරත්න හිටපු ආණ්ඩුකාරවරයා යම් ආකාරයකින් ඔහුගේ පැහැදිලි කිරීමක් සිද්ධ කරන තියෙනවා. කීර්ති තෙන්නකෝන් සහ මෛත්‍රී ගුණරත්න කියන ආණ්ඩුකාරවරුන් සහිත ප්‍රේමදාස් මැතිතුමාට සහයෝගය ලබා දීමේ අවශ්‍යතාවය සඳහන් කරලා තිබුණා. ජනාධිපති උපදේශකවරයා විදිහට කටයුතු කරපු ශිරාල් ලක්තිලක නීතිඥවරයා සජිත් ප්‍රේමදාස් මහත්මයාට සහයෝගය දැක්වීමේ අවශ්‍යතාවය කියලා තිබුණා. කොමුනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයකගේ මතය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහයෝගය ලබා දීම. ඉතින් ඒ තීරණය අවසානයේ පක්ෂයේ සභාපතිවරයා විදිහට ජනාධිපතිතුමාත් අනුමත කරලා තිබුණා. ඒ අනුව පසුගිය බදාදා අනුරාධපුර සල්ගදු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන රැස්වීමට නැගලා තමන්ගේ මේ තීරණය පිළිබඳව ජනතාවට කියන්න කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වලා ඒ පිළිබඳව මාධ්‍යයට කියන්න තීරණය කරලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරු මේ හමුවට සහභාගී වෙලා හිටියා. වීර කුමාර් දිසානායක සහ දුබින්දු දිසානායක කියන අය මේ හමුවට සහභාගී වුණේ නැහැ. ඔවුන් අනුරාධපුරයේ හිටියේ, ඔවුන්ගේ දිස්ත්‍රික්කය, ඔවුන් නියෝජනය කරන දිස්ත්‍රික්කය ඒ වේදිකාවට නගින්න බලාගෙන ඒ අනුව මේ අවස්ථා දෙකට ඔවුන් සහභාගී වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය කිව්වා. ගිවිසුම් ගැන දිලුක්ෂිය හුවා අවබෝධතා ගිවිසුම් තුනකට මේ කණ්ඩායම් දෙක අත්සන් කරන්න සූදානමින් ඉන්නවා. පළමුවෙන්නේ ගිවිසුම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදු ජන පෙරමුණත් අතර අත්සන් කරන අවබෝධතා ගිවිසුම. දෙවෙනි ගිවිසුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් අතර අත්සන් කරන ගිවිසුම. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පොදු ජන පෙරමුණයි ඊට සම්බන්ධ අනෙක් පක්ෂයි පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය, මේක මහමැතිවරණ ඉලක්ක කරලා බිහිවන සංධානයේ ඊට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ඊළඟ පියවර. බොහෝ දුරට හෙට දිනේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කරාවි කියලා බලාපොරොත්තුවක් තිබෙනවා. ඊට පස්සේ මේ ප්‍රධාන කණ්ඩායම් දෙක මහමැතිවරණයේදී තරග කරන්නේ කොහොමද, ඒ සඳහා ඔවුන් බලය ලබා ගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව සාකච්ඡා වෙන ගිවිසුම අත්සන් කරනවා. ඒ පිළිබඳව යම් සවිස්තරව යම් අදහස් දැක්වීමක් කරොත් ඉන්දිරිලක්ෂි ජනාධිපතිවරණ පස්සේ මහමැතිවරණ තරග කරන අලුත් සඳහනේ සමනායකයන් විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා සහ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කටයුතු කරන්න නියමිතව තිබෙනවා. මේකේ නම ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සඳහනය ලකුණ පුටුව අලුත් සංධානීය විධායක සභාවෙන් 152ක් පොදු ජන පෙරමුණට, 131ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, 118ක් සෙසු හවුල්කාර පක්ෂ වලට හිමි වෙනවා. සංධානයේ ලේකම් දුරයත් ජාතික සංවිධායක සහ භාණ්ඩාගාරික දුර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි වෙනවා. නියෝජ්‍ය ලේකම් උපසභාපති වගේ දුර කිහිපයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඉතින් මේ කිවිසුම ඉදිරි සති දෙක ඇතුළත අත්සන් කරාවි කියන බලාපොරොත්තුව තමයි තියෙන්නේ.
හොඳයි, දැන් ඔබ සඳහන් කරපු ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය සම්බන්ධව යම් කිසි වූ ඉඟියක් පළ කරනු ලැබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු වන නිමල් සිරිපාලද සිල්වා මහතා, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එකට එකතු වෙලා කටයුතු කරන වගට නිල වශයෙන් දැනුම් දුන්න අයන් අනතුරුව දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ඒ හඬපටේන් කොටසක් මේ.
ජනාධිපතිතුමාගේ ආශිර්වාදයේ සහිතව තීන්දුව කරා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයට අපි උපකාර කරන්න ඕන කියලා. යම් යම් කොන්දේසි වලට යටත්ව තමයි මේ සහයෝගය ලබා දීලා තියෙන්නේ. සකස් කරා පොදු ජන පෙරමුණ සමග අවබෝධතා ගිවිසුමක්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග අවබෝධතා ගිවිසුමක්. ලකුණ වෙනස් කර ගන්නට බැරි වුණත් එළඹෙන මැතිවරණදී පුටුව ලකුණේ පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය, ප්‍රාදේශ සභා මැතිවරණ තරග කිරීම සඳහා සන්ධානයක් හදන්න ඕන කියලා කරුණ අනුමත කරා. නම වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය. ඒ සන්ධානය තුළ කොහොමද අපි බලය බෙදාගන්නේ කියන කාරණා පිළිබඳව අපි එකඟත්වයකට ආවා. අපේ පක්ෂයේ අනන්‍යතාවයත් දේශපාලන අනාගතයත් සුරක්ෂිත කරන වැඩපිළිවෙලක් තමයි මේ අවබෝධතා ගිවිසුම දෙක අතර තියෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා දයාසිරි ජයසේකර මහතා රාජපක්ෂවරුන් විවේචනය කරමින් හිටියනේ පහුගිය කාලවකවානුවේදී. නමුත් පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමගින් එකතු වන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළාට පස්සේ ටිකක් මේ කතාව වෙනස් වුණා. මේ දයසිරි ජයසේකර මහතාගේ ඔහු දැන් කියන්නේ රාජපක්ෂ පවුලේ අයෙක් වුණත් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දේශමාමක ජාතිමාමක බලවේග අතරින් බිහිවුණු කෙනෙක් නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුට සහයෝගය ලබා දෙන්නේ කියලා.
අපේ පක්ෂය තුන්වෙනි බලවේගයක් බවට පත් වුණා. ඒ නිසා පහුගිය කාල වකවානුවේ පක්ෂය ආරක්ෂා කරගන්න මට විවිධ අන්දමේ වැඩ කරන්න සිද්ධ වුණා, ප්‍රකාශ කරන්න සිද්ධ වුණා. ඒ සියල්ල කරේ මේ පක්ෂය රැකගන්න. මේ වැඩපිළි ඉදිරියට ගෙනihලා අපේ ජාතික බලවේග විසින් ගෙනාවු නායකයෙක් අපිට රටට ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන වැඩපිළි ඉදිරියට ගෙනාවා. ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමා මේ රටේ රාජපක්ෂවරුන්ගේ සහෝදරයෙක් වුණාට එතුමා මේ රටේ දේශපාලනය අතින් ගත්ත කෙනෙක් නෙවෙයි. එතුමා විද්වතුන් අතරින්, දේශමාමක ජාති මාමක බලවේග අතරින් බිහිවුණු නායකයෙක්. ඔවුන්ගේ ඉල්ලීම මත තමයි ඕජන පෙරමුණ එතුමාව මේ සටන ඉදිරිපත් කළේ.
දැන් මේ සන්ධානගත වීමේදී ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා කොතනද ඉන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාය සම්බන්ධයෙන් යම් කිසි වූ ඉඟියක් පළ කරනු ලැබුවා.
ගරු ජනාධිපතිතුමා මේ වෙලාවේ නිර්පාක්ෂිකව මේ මෙතිවරණ ව්‍යාපාරයට සහභාගී වෙන්නේ නැහැ. නමුත් ඔහුගේ ආශිර්වාදය UNP විරෝධී මේ මහා ජන බලවේගයට ලැබෙනවා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි. මම හිතන්නේ ඔය අන්තවාදී එකේ කැමැතිවරුන්ගේ ආධාර අනුග්‍රහ ලබන කණ්ඩායම් වලට එතුමා ගොදුරු වෙයි කියලා. පසුගිය ආණ්ඩුවල තිබුණු වැරදි පාන්න කොමිසම පත් කළා වගේම වර්තමාන ආණ්ඩුවේ තියෙන වංචා දූෂණ එතුමා හොයාගෙන කොමිසම සභාව වාර්තා නිකුත් කළා තිබෙනවා. ඉදිරි දවස්වලදී මේවා එළියට දැම්මහම මේ බොහෝ දෙනෙකුගේ නිර්වතේ එළි වෙන්න පටන් ගන්න.
හොඳයි, දැන් බලමු අපි ඉදිරියේදී මේ සම්බන්ධව තොරතුරු අපිට කොයි ආකාරයෙන්ද වාර්තා වෙන්නේ කියලා ඔය කියන වාර්තා එළියට දැම්මහම ඒ අතරතුරේ තවත් පුංචි මතක් කිරීමක් තියෙනවා ඔබ වෙනුවෙන්. දැන් බොහෝ දෙනෙක් විදේශගත ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව විදිහට අපේ ශ්‍රී ලංකාවේ ඇති වෙන්නට යන මේ දේශපාලනික වෙනස පිළිබඳව අවධානයෙන් සිටින ජන කොට්ටාසයක් සිටින්නේ ඔස්ට්‍රේලියාවේ සමස්ත ශ්‍රී ලංකාවාසී ජන ප්‍රජාව. ඉතින් SBS සිංහල සේවයෙන් ඔබේ අදහසට යම් කිසි වූ ඉඩක් ලබා දිය යුතුයි කියලා මට හිතුණා. දැන් ඔබ දන්නවා SBS සිංහල සේවය හැම මාසෙම අවසාන සතිය මාසික විශේෂාංග අරගෙන එනවා. ඉතින් ඒ යටතේ විනිවිද සමාජ කතිකාව අපි හැම මාසෙම වෙන් කරනවා ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන කාරණාවක් සම්බන්ධයෙන් ඔබේ අදහස් සඳහා. මෙවර විනිවිද සමාජ කතිකාව ඔබ වෙනුවෙන් විවෘත කරන්නට මා අදහස් කළා. මේ මාසේ අවසාන අඟහරුවාදා, ඒ කියන්නේ 29 වෙනි අඟහරුවාදා විනිවිද සමාජ මත විමසුම වෙන්වන්නේ ඔබේ මතය උදෙසායි. ඔබේ මතය කුමක්ද ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගත දේශපාලනික ධාරාව ගමන් කළ යුත්තේ කොයි අතරද? මොන වගේ ලංකාවක්ද, මොන වගේ මව්බිමක්ද අපිට දකින්නට අවශ්‍ය මේ ඡන්දයෙන් පස්සේ? ඔබේ මතය මොකක්ද? අපි ඔබට ඉඩකඩ ලබා දෙන්නට කැමති සජීවව දුරකථනයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා අදහස් විමසන්නට අපි මේ සතිය පුරාමත් වැඩසටහන ආසන්නයේදීත් ඒ පිළිබඳව මතක් කිරීමක් කරන්න තවත් සතියක් විතර කාලයක් තියෙනවා. මේ පූර්වයෙන් දැනුම් දීමක් ඔබට සිදු කළේ මේ මාසේ අවසාන අඟහරුවාදා 29 වෙනි අඟහරුවාදා සමස්ත වැඩසටහන්වලම වෙන්වන්නේ විනිවිද සමාජ මත විමසුම යටතේ ඉදිරි ශ්‍රී ලංකාවේ දේශපාලනය කොයි අතට ගමන් කළ යුතුද, විදේශගත ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව විදිහට කොයි වගේ ශ්‍රී ලංකාවක්ද අපිට දකින්නට අවශ්‍ය, කොයි වගේ ප්‍රතිසංශෝධනද මේ මැතිවරණය හරහා සිදු වේ යොත්තේ? මේ සම්බන්ධව ඔබේ අදහසට ඉඩක් ලැබෙන වගටත් අපි පූර්වයෙන් මතක් කර සිටිනවා ඔබට. අපි දැන් මේ දල වශයෙන් කෙටි සඳහන් කිරීමක් කරගෙන යමු. මේ නාම යෝජනා භාරදීම හා සම්බන්ධවත් පසුගිය සතියේ ආරම්භයේදීම සිදුවුණු මේ කර්තව්‍යයෙන් පස්සේ විශාල වශයෙන් මේ හා සම්බන්ධව ප්‍රවෘත්ති මැවුණා. පසුගිය සඳා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී මේ නාම යෝජනා භාරදීම සිදු වුණා. එතනදී අර අපි කලින් ඊට කලින් සතියේදීත් කතා බහ කරමින් ඔබට තොරතුරු දැනුම් දුන්න ඇප තැම්පත් කරපු අපේක්ෂකයන් 41 දෙනා 35 දෙනා දක්වා අඩු වෙලා තිබුණා. කවුද මේ නාම යෝජනා භාර නොදුන්නේ, නාම යෝජනා භාර දුන්න අය සම්බන්ධයෙන් ඊට පස්සේ වාර්තා වෙන තොරතුරු මොනවද, ඇතැම් අයට අවසාන මොහොතේදී නාම යෝජනා භාර දෙන්නට නොහැකි වීම සම්බන්ධව විවිධ ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති වාර්තා වෙනවා. සමුච්චයක් විදිහට ගත්තාම මේ සම්බන්ධව තියෙන විශේෂතා මොනවද මනෝජ්?
ජනාධිපතිවරණට අදාළ නාම යෝජනා භාර දීම පසුගිය සඳුදා දිනේ සිද්ධ වුණේ. පසුගිය සඳ මේ වැඩසටහනදිත් අපි කිව්වා ඉරිදා දවසේ තමයි නාම යෝජනා, ඉරිදා දවස තමයි අප මුදල් තැන්පත් කිරීමේ අවසාන දවස බවට පත් වුණේ. අපි මේ වැඩසටහන ඉදිරිපත් කරනකොට 41 දිනක් අපදීලා අපදීමේ කටයුතු අවසන් කරලා තිබුණා. ඒ අනුව සඳ දිනේ කවුද නාම යෝජනා දෙන්නේ කියන කාරණාව තමයි ඉතිරි වෙලා තිබුණේ. අනුව 35 දිනක් නාම යෝජනා භාර දුන්නා. කුමාර වෙල්ගම, චමල් රාජපක්ෂ, ඒත් එක්කම සබරගම පළාත හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, ඒ අය ඇතුළුව 6 දෙනෙක් අප මුදල් තැන්පත් කරාට නාම යෝජනා භාර දෙන්න ඇවිල්ලා හිටිනේ. 95 දෙනෙක් නාම යෝජනා භාර දීලා තිනෝ. මේකත් එක්ක මතුවෙන අපහසුතාව මැතිවරණ කොමිසමත් සඳහන් කරා. එනාම යෝජනා භාර දෙමින් පස්සේ ප්‍රධාන අපේක්ෂකින් හමු වෙලා ඊට පස්සේ මෙවර ඡන්ද පත්‍රිකාව අඩි දෙකයි අඟල් දෙකක් අඟල් 26ක් විතර ඡන්ද පත්‍රිකාවක් ලැබෙන්නේ අපේක්ෂකයන් 35 දෙනෙක් මේ ඉදිරිපත් වීම හරහා. කොමුණත් නාම යෝජනා භාර දෙන අවස්ථාවේ අපේක්ෂකයන් දෙදෙනෙකුට විරෝධතා මතුවලා තිබුණා. ඒ තමයි එම්කේ ශිවාජිලිංගම් සහ එම්එල්ඒ හිස්බුල්ලා කියන අපේක්ෂකයින්ට, ශිවාජිලිංගම් හිටපු උතුරු පළාත් මන්ත්‍රීවරයාට එරෙහිව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් විරෝධතාවක් ගොනු කළා. හිස්බුල්ලා නැගෙනහිරට පාණ්ඩුකාරවරයාට එරෙහිව සරත් මනමේන්ද්‍ර අපේක්ෂකවරයා යම් විරෝධතාවක් ගොනු කළා. කොමුණත් නාම යෝජනා ප්‍රතික්ෂේප කරන තරම් මේ විරෝධතා ප්‍රමාණවත් නොවන බව සඳහන් කරපු මැතිවරණ කොමිසම අවසානයේ ඔවුන්ගේ නාම යෝජනා පත්‍ර බාර ගන්නත් කටයුතු කරලා තිබුණා. විශේෂත්වය වන්නේ මේ පාර ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, හිටපු ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, විපක්ෂ නායකවරයෙක් මේ කියන කිසිදු කාණ්ඩයකට අයත් පුද්ගලයින් මීට පෙර නාම යෝජනා බාර නොදී ඉඳලා නැහැ. එහෙම සිද්ධ වෙච්චි එහෙම නාම යෝජනා බාර දුන්නු පළවෙනි මැතිවරණය විදිහට තමයි මේ මැතිවරණය හැඳින්වෙන්නේ. පක්ෂවල ප්‍රධාන පක්ෂවල නායකයින් ප්‍රධාන පක්ෂ දෙකේ නායකයින් අතරනේ හිටපු ජනාධිපතිවරුනේ වර්තමාන ජනාධිපතිවරයන්නේ. ඒ අනුව බැලුවට පස්සේ මේ නාම යෝජනා තීම අතින් විශේෂිත මැතිවරණයක් මෙවර පැවැත්වෙන්නේ. ඒත් එක්කම අර බලාපොරොත්තු වෙන්න හිටපු අර නාම යෝජනා දෙන්න බැරි වෙච්ච කාරණේ ගැන ඔබ ඇහුවා. අපි දැක්කා නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාත් අපේ රටේ මැතිවරණ ව්‍යාපාරය ඇතුළේ මෙවර ජනාධිපතිවරණයට යම් තීරණාත්මක බලවේගයක් බවට පත්වෙන සාධක පෙන්නුම් කරගෙන ආවා. ඔහු යම් ජන කොටසක් ගොඩනගලා තමන්ගේ මතවාදය ව්‍යාප්ත කරන්න උත්සාහ කළා. නමුත් ඔහුට අවසානයේ පිළිගත් දේශපාලන පක්ෂයක සහාය හිමි නොවීම, මොකද පහුගිය කාල සීමාව ඇතුළේ ඔහුට හැකියාව ලැබුණේ නැහැ දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරන්න. ඒ හේතුවෙන් දැනට ලියාපදිංචි වෙසිරෙන දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන්න ඔහුට සිදු වුණා. ඔහු කියපු විදිහට පක්ෂ කීපයක් සමග සාකච්ඡා කරත් ඊට අවස්ථාව ලැබුණේ නැහැ. අවසානයේ ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ පක්ෂයේ ඔහුට ඒ පක්ෂයෙන් ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වන්න ඉඩ දෙන සූදානම් කියලා සඳහන් කරලා තිබුණා. අප ලබා දෙන දවසේ අවසාන මොහොත දක්වාම ඔහුව මගහැරලා එදින අවසානයේම ඔහුට සඳහන් කරා කියලා කියනවා. පක්ෂය ඔහුට ලබා දෙන්න බෑ ජනාධිපතිවරණය වෙනුවෙන්. ජාතික ජනතා පක්ෂයේ අපේක්ෂකයා ජනරල් මහේස්වරනායක මහත්මයාට උදව් කරන්න කියලා අවසාන වශයෙන් ඔහුගෙන් ඉල්ලීමක් කරනවා කියලා නාගානන්ද කොඩිතුවක්කු මහත්මයා සඳහන් කළා. ඒක ඔහු කියන්නේ මේක සංවිධානාත්මකව කරපු වැඩක්, ඔහුව පසුපසට දාන්න කරපු වැඩක්. ඒ හින්දා ඒකට ඔහු එකඟ නෑ කියන අදහස සහ ඔහුගේ ඊට දක්වන විරෝධය මාධ්‍ය ඔස්සේ ඔහු සඳහන් කරලා තිබුණා. අවසාන වශයෙන් ඔහු ගන්නා අවසන් තීන්දුව මොකද්ද කියලා පසුව ප්‍රකාශයට පත් කරන බව තමයි ඔහු සඳහන් කළේ. යනුව ඒ ප්‍රකාශය කුමක්ද කියන දේ සහ ඔහු හිට ගන්න තැන මොකක්ද කියන දේ අපිට පසුවට බලා ගන්න සිද්ධ වෙනවා. බොහෝ දුරට වාර්තා වෙන විදිහට මේක නිල කාරණයක් විදිහට නෙමෙයි කියවුනේ. ජනතා විමුක්ති පෙරමුණේ එහෙම නැත්නම් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකවරයාට සහාය දෙන්න යම් සූදානමක් තිබෙන බවක් ඒ අතරේ වාර්තා වෙනවා. දිලෘක්ෂේ
දැන් අපි මේ නාම යෝජනා භාරදීමෙන් අනතුරුව අපි එකින් එක විමසා බලමු. මනෝජ්, මේ ප්‍රධාන ධාරාවේ මේ පක්ෂ තුන මොනවද තමන්ගේ මංගල ඡන්ද ප්‍රචාරණ රැලි පවත්වමින් සඳහන් කළේ කියලා? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ජාතික ජන බලවේගය.
ඔව්, පසුගිය බදාදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පළමු ප්‍රධාන ජන රැලිය අනුරාධපුර සල්ගඩු ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. මේ විශේෂත්වවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාට සහාය ලබා දෙනවා කියන පණිවිඩය වේදිකාවට අරගෙන ආවේ දුමින්ද දිසානායක හිටපු ඇමතිවරයා. ඔහුත් පොදු ජන පෙරමුණත් අතර යම් විරසක නිර්මාණය වෙලා තිබුණා. පොදු ජන පෙරමුණේ ප්‍රධාන සංවිධායකත්වය දරපු එස්.එම්. චන්දසේන හිටපු ඇමතිවරයාත් එක්ක දුමින්ද දිසානායක ඇමතිවර අනුරාධපුර යම් විරසකයක් ගොඩනගාගෙන තිබුණා. මේ සියල්ල අතහැරලා ඒ වේදිකාවට ඔහු ආවා. අපි දැක්කා මේ වේදිකාවට එන්න කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දුමින්ද දිසානායක හිටපු ඇමතිවරයාගේ නිවසට ගියා. මේ නිවසට යන වෙලාවේ එස්.එම්. චන්ද්‍රසේන ඇමතිවරයාත් හිටපු ඇමතිවරයාත් දුමින්ද දිසානායක හිටපු ඇමතිවරයාගේ නිවසට ගියා. ශහන් සේමසිංහ මන්ත්‍රීවරයා මේ ගිහිල්ලා සාකච්ඡා කරලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා සල්ගාදු ක්‍රීඩාංගණයේ වේදිකාවට ආවේ එකම වාහනයකින්. ඒක විශේෂත්වයක් වුණා. දුමින්ද දිසානායක මහත්මයා යනු වේදිකාවේදී ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට පොහොට්ටුවට සහාය දෙන පණිවිඩය සඳහන් කළා. ඒ ඇතුළුව විශාල ජන පිරිසකගේ සහභාගීත්වයෙන් සල්ගාදු ක්‍රීඩාංගණයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පළමු රැස්වීම පැවැත්වුණා. ඊට පස්සේ බ්‍රහස්පතින්දා දිනේ කොළඹ ගාලු මෝදර පිටියේ තමයි සයිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රධාන ජනරැලිය පැවැත්වුණේ මීට විශාල ජනකායක් එකතු කරන බව එක්සත් ජාතික පක්ෂය කිව්වා වගේම ඔවුන්ට පුළුවන්කම ලැබුණා සැලකිය යුතු ජනතා ප්‍රමාණයක් ගාලමෝදොර පිටියට අරගෙන ඉන්න මේක 1,02,003 අතර ප්‍රමාණයක් කියලා ගණන් බලලා සඳහන් කරලා තිබුණා. මෙහි විශේෂත්වය වන්නේ සෛත ප්‍රේමදාස මහත්මයා සරත් ෆොන්සේකා මහත්මයා අපි දැක්කා සෛත ප්‍රේමදාස මහත්මයාත් එක්ක යම් විරසකයක් නිර්මාණය කරගෙන ඉන්නවා. නමුත් මේ වේදිකාවේ ප්‍රසිද්ධිය කිව්ව රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමේ ඉහළ පුටුව සරත් ෆොන්සේකා මැතිතුමාට ලබා දෙන්න සූදානම් කියලා මේක ටිකක් වෙනස් ප්‍රකාශයක් බවට පත් වුණා. යනුවේ සහයෝගීත්වයත් එක්කම සරත් ෆොන්සේකා මහත්මයාත් මේ වේදිකාවේ අදහස් දක්වනවා අපි දැක්කා. ඊට පස්සේ ජාතික ධන බලවේගය අනුර කුමාර දිසානායක මහත්මයාගේ පළමු ඩාම යෝජනා බහර දීමෙන් පස්සේ පළවෙනි රැස්වීම තඹුත් එකම දිපවැත්තුනේ ඔහු ඉපදුණු ගම. ඉතින් ඔහු සඳහන් කරා විශේෂයෙන් අනුර කුමාර දිසානායක මහත්මයා ඔහුට ඔහුගේ ගම කියන්නේ දේශපාලන අමිහිරි අත්දැකීම් වගේම උකහාගත යුතු අත්දැකීම් රාශියක් ඉදිරි කරපු ගම. ඒ අත්දැකීම් දුන්න ගමට ඔවුන් පැමිණි විදිහ ඒ ගමේ ජීවත් වුණු විදිහ ආදී කාරණාත් මතු කරා. ඒ අනුව යම් ආකාරයකින් සාර්ථක ජනරැලියක් ජවිපේ ප්‍රමුඛ සටනට ඔවුන්ට තඹුත්තේ ගමදී කරන්න හැකියාව ලැබුණා. ඔවුන්ගේ මේ රැලියට පැමිණි පිරිස ගැන සඳහන් කරෝති ඒ සඳහා විශාල පිරිසක් එක්කාසු වෙලා හිටියා සහ වර්තමාන ආණ්ඩු ක්‍රියාත්මක වන ආකාරය සහ ඉදිරියේදී ජාතික ජන බලවේගය යටතේ අලුත් ආණ්ඩුවක් අලුත් දැක්මක් එක්ක ඉදිරියට අරන් යන්නේ කොහොමද කියන අදහස් දක්වීමත් අනුර කුමාර දිසානායක මහත්මයා මේ වේදිකාවේදී සිද්ධ කළ. යනු ප්‍රධාන ජනරැලි තුනක් පසුගිය සතියේ ප්‍රධාන කණ්ඩායම් තුනම වඩා සාර්ථකව පවත්වපු හැඩක් අපිට දකින්න ලැබුණා.
හොඳයි, දැන් ලබන සතියේ කියන්නේ අපි ඔක්තෝබර් මාසයේ 21 වෙනිදා සඳුදා මේ දේශපාලනික පුවත් විග්‍රහය රැගෙන එනකොට ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන තව තවත් උණුසුම් වාතාවරණ නිර්මාණය වෙලා තියෙන ඊට කඩක් තිබෙනවා. අපි ටිකෙන් ටික ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරණයට ලඟ වෙමින් තියෙන්නේ. තව සති 4ක වගේ කාලයක් තියෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට. ඉතින් මේ වගේ තාමත් මාසන්න කාල සීමාවකදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන උණුසුම් තතුවිත්ති ඔබෙන් බලාපොරොත්තු වෙනවා අපි ලබන සතියේදීත්. මනෝජ්, මේ සතියේදී සමාලෝචනයට එකතු වීම පිළිබඳවත් අපි ඔබට ස්තුතිය පළ කරමින් එහෙමනම් ආයිබෝවන් කියමින් අපි ඔබට සමත වෙනවා. බොහොම ස්තුතියි ආයිබෝවන්.
බොහොම ස්තුතියි දිලෘක්ෂා ආයිබෝවන්.
ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වී ඔබගේ අදහස් අප සමග බෙදාගන්න. SBS සිංහලීස් Facebook පිටුවට ලයික් කරන්න. අපගේ මිතුරු කණ්ඩායමට ඇතුළු වී ඔබගේ අදහස් අපට කියන්න. facebook.com/sps-sinhalese.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.